අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. ධර්මශ්‍රවණය සඳහා කවුරුත් ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් දෙන්න.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා විදියට මේ සති කීපයක ඉඳන් තියාගෙන ආවේ සාකච්ඡා කරේ මජ්ක්‍ධිම නිකායේ දෙවනි පොතේන සන්දක කියන සූත්‍රය. ඉතින් මේකෙදි මේ ආනන්ද සාන්නාන්සේ භික්ෂුන් වහන්සේලා එක්ක මේ ඔය දේවකත සොබ්බේ කියන වර්ෂාවෙන් මේ වතුර පිටිල හැදිච්ච දියවිලක් මේක බලන්න ගියපු අවස්ථාවේ මේ සන්දක කියන පරිබ්‍රාජකයා තමන්ගේ පිරිසත් එක්ක එතන ඉන්නකොට ඒ පිරිස මුණ ගැහිලා ඇතිවෙච්ච සාකච්ඡාවක් තමයි මේ සූත්‍රේ තියෙන්නේ. එතකොට මේකේ මේ සන්දක පරිබ්‍රාජකයා අහනවා ආනන්ද සාන්නහසගෙන් මේ මොනවා හරි මේ එතනට ගැලපෙන ආනන්ද සාන්නහසගේ ශාස්ත්‍රීය උන්වහන්සේ කියන්නේ බුදුයන් වහන්සේ යම්කිසි දෙයක් උගන්වලා තියෙනවද සුදුසු දෙයක් අන්න ඒවයින් යම්කිසි කාරණයක් අපිට මේ ධර්මයක් වැටහෙනවා නම් අපිට මේ මෙතෙන්ට සුදුසු ධර්මයක් වැටහෙනවා නම් ඒක අපිට කියන්න කියලා ආරාධනා කරනවා. එතකොට ආනන්ද සාන්නහසේ මේ අබ්‍රහ්මචර්යා හතරක් සහ මේ බ්‍රහ්මචර්යා හතරක් හැබැයි මේ කුසල් ධර්ම සම්පාදයට එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රීයවරයා උගන්නන ඒ ඉගැන්වීම පිළිපදින්න ශ්‍රාවකය යොමු වෙන්නේ නැති ඉගැන්වීම් හතරක් ගැන ওই විදිහට ඔක්කොම අටක් වෙන විදිහට විස්තර කරනවා. පළවෙනි හතර හුඟාද්දුවට දෘෂ්ටි සම්බන්ධයි. ඒක නිසා ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ඉගැන්වීම් තුළ සීලයක් පැනවෙන්නේ. ඒක නිසා බ්‍රහ්මචර්යාවක් පැනවෙන්නේ ඒ ඉගැන්වීම් වල. ඒක නිසා ඒක අබ්‍රහ්මචර්යා හතරක් විදියට තමයි විස්තර කෙරෙන්නේ. එතකොට දෙවෙනි හතරේ සීලයක් පැනවෙනවා. ඒක දෘෂ්ටි සම්බන්ධ නැහැ. හැබැයි ඒ ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම් වල යම් යම් අඩුපාඩු තියෙනවා. ඒක නිසා විඤ්ඤු පුරිසේක එහෙම නැත්නම් නුවණ තියෙන ඒ ශාස්ත්‍රුන් වහන්සේ පිළිපදින ඒ ශාස්ත්‍රුන් වහන්සේ යටතේ පැවිදි වෙලා ඉන්නේ එහෙම නැත්නම් පරිබ්‍රාජක විදියට හරි ඔය ඒ කාලේ තිබුණ යම් යම් ආකාරවලට පැවිදි වෙලා ඒ කියන ඉගැන්වීම් විදියට පිළිපදින්න උත්සාහවත් වෙන ශ්‍රාවකෙට මේ කියන දේ ගැන ගැටලු ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. එයාට තේරෙනවා මේවා මේ එකකට එකක් ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මේ ඒකෙනා මන්දෝත්සාහි වෙනවා. එහෙම නැත්නම් ඒ කුසල් ධර්ම සම්පාදනයට එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රීයවරයාගේ ඉගැන්වීම් පිළිපදින මට්ටමට එන්නේ නැහැ. වැඩේ මග අතැල්ලා දානෝ. ඒක සමහරට ඒ සාසනේ ඉන්න පුළුවන්, නමුත් කුසල් ධර්ම සම්පාදනයට යොමු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැහැ. ඒක අපි දකින්න අද සාසනේ වුණත් යම් යම් තැන්වල තියෙනවා. එතකොට මෙතන දැන් විශේෂයෙන් දැන් පළවෙනි ශාස්ත්‍රීයවරයා ඒ කුසල් ධර්ම සම්පාදනයට යොමු වෙන්නේ නැති පළවෙනි ශාස්ත්‍රීයවරයා ගැන කියනවා නම් එතන කියන්නේ මේ ඒ ශාස්ත්‍රීයවරයා සමහරට ඇත්තටම හිතාගෙන ඉන්න වෙන්න පුළුවන් තමන්ට මේ ඥාන දර්ශනයක් තියෙනවා කියලා. මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම හැම මොහොතෙම දැනගන්න පුළුවන්. සබ්බඤ්ඤෝ සබ්බදස්සාවි සියල්ල දැනගන්න පුළුවන්, සියල්ල දැනගන්න පුළුවන් ඥාන දර්ශනයක් තමයි තියෙනවා කියලා හිතාගෙනම මේ කියනවා වෙන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනි ශාස්ත්‍රවරයා ශ්‍රුතේ අසුරු කළ මේ පරම්පරාවෙන් එන දේ මේකත් හුඟදුවට අද කාලේ අද කාලේ තියෙන දෙයක්. සුතේ ඇසුරු කරලා පරම්පරාවෙන් එන දේම බාරාගෙන ඒ විදිහටම ගෝලෙන්ට උගන්වනවා. එතකොට පරම්පරාවෙන් එන දේවල් භාගතුන් වහන්සේ කියනවා, එහෙම නැත්නම් ආනන්ද සානන්ද කියනවා, මේවා හරියට ආපු දේවල් තියෙන්න පුළුවන්, වැරදියට ආපු දේවල් තියෙන්න පුළුවන්, වැරදියට එකතු වෙච්ච දේවල් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒව ඔක්කෝම හරිය කියලා අරගෙන මේ අරගෙන කියන්න ගියාම ගැලපෙන්නේ නැති තැන් එනවා. මුලින් කියපු දෙයට පස්සේ කියපු එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සේ කියපු එකට මුලින් කියපු එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් නුවණැති කෙනෙක් අහගෙන ඉන්නකොට මේකේ එකිනෙකාට තේරෙනවා මේව එකකට එකක් ගැලපෙන්නේ නැහැ කියලා. ඒ වගේම තර්කයෙන් විතරක් අරගෙන මේ අපි කියන ඉන්ටලෙක්චුවලි සොෆිස්ටිකේටඩ් කියලා ඒ වගේ තර්ක බුද්ධියෙන් තර්ක මනසෙන් අරගෙන ඒක හුඟා බටහිර පැත්තේ තියෙන දෙයක්. හුඟක් තර්කයට තමයි ඉඩ දෙන්නේ. එහෙම නැත්තම් අපි විමසලා ගන්න නුවණට විතරක් ඉඩ දීලා, විමර්ශාවට විතරක් ඉඩ දීලා ප්‍රතිපදාවක් හරහා යන්නේ නැතුව මේක සීලයක පිහිටලා හරි පටන් ගැම්මක් අරගෙන ටිකෙන් ටික ප්‍රතිපදාවක් කරහා තමන් ඇත්තටම අත්දකින තැනකට එන්නේ නැතුව විමංසාවෙන් විතරක් විමසුම් නුවණට විතරක් තැන දීලා ඒ හරහා වෙලා මේක හරි මේක වැරදි එහෙම නැත්තම් මේක මෙහෙමයි කියලා ගෝලයින්ට එහෙම නැත්තම් ලෝකයට ධර්මය කියන්න පුළුවන් ධර්මයේ විදියට. හැබැයි ඒක හරියට තර්ක කරලා ගත්තොත් අපි ඕනම දෙයක් ගැන අපි බලන දෘෂ්ටි කෝණේ අපි දකින විදිය අනුව ඒ දකින දේ ගන්න විදිය වෙනස් වෙනවා, දකින විදිය වෙනස් වෙනවා. එතකොට හරියට තර්ක කරොත් හරියට මේක වැටහෙන්න පුළුවන්, වැරදියට තර්ක කරොත් වැරදියට ඒ දිහා බැලුවොත් වැරදියට විමසල බැලුවොත් වැරදියට වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොටත් ඔය අපිට හැමදේම හැම වෙලාවෙම හරියට වැටහීම් තියෙන්නේ නැහැ. ඒවා ඒ අපේ තියෙන ආකල්ප ඒවා වෙනස් වෙනවා මනසේ තියෙන. ඉතින් ඒක ඕන කෙනෙක්ට එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් යම්කිසි ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි සත්‍යයට පූර්ණ වශයෙන් අවබෝධ වෙලා නැත්නම් අපි ඕනම අරමුණක දකින්න එක පැති ගඩයි. සම්පූර්ණ අරමුණ දකින්න පුළුල් විදියට දකින්න ඕනම සිද්ධියක් ඕනම අරමුණක්. එතකොට අපි ඒක එක පැත්තකින් දැකලා තමයි මේ කතා කරන්නේ හුඟක් වෙලාවට. එතකොට ඊට වඩා වෙනත් පැත්තකින් දකින කෙනෙක් ඉන්න පුළුවන් නුවණැති පුරුෂයෙක්. ඊට වඩා පුළුල් විදියට දකින කෙනෙක් ඉන්නත් පුළුවන්. එතකොට අර එක පැත්තකින් විතරක් දැකලා කියන දේ තව පැති පැති වලින් අනිත් අයට තේරෙන්න ගන්නවා. එතකොට ඔන්නෝයි ගැළපීම් නොගැළපීම් වෙනවා. එහෙම නැත්නම් එකම පුද්ගලයාට වුණත් මුලින් කියපු දේ එක පැත්තකින් දැකලා ඒ කාරණේ කියලා ඊට පස්සේ පසුව කියනකොට නැවත තවත් පැත්තකින් දැකලා ඒ කාරණේ කියන්න ගියාම මේ මුල් කියන එකයි පස්සේ කියන එක අතර ගැළපෙන්නේ නැති තැන් එන්න පුළුවන්. එතකොට අහන් ඉන්න කෙනාට තේරෙනවා මේ කියන දේවල් ගැළපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකෙනුත් ඒ ගෝලයා එහෙම නැත්නම් එයාගේ ශ්‍රද්ධාව බිඳ වැටෙනවා, විශ්වාසය බිඳ වැටෙනවා. එයා පිළිවෙත් සම්පාදනයට යොමු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර හතරවෙනි කෙනත් නුවන් මඳ ශාස්ත්‍රූ කෙනෙක් ගැන කියවෙන්නේ එයා ඔය අර විමර්ශාවත් හරියට නොදෙන්න පුළුවන්. ඔය එවලට හිතෙන හිතෙන දේවල් කියනවා. ඉතින් අහන් ඉන්න කෙනාට හොඳට තේරෙනවා මේක මුලින් කියන එකයි පස්සේ කියන එකයි ඒ තරම් ගැළපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ තමයි මේ පස්සේ විස්තර කරන හතර දෙනා, මුල් හතර දෙනා සම්පූර්ණයෙන් තියෙන දෘෂ්ටි ටිකක්. ඉතින් ඒවා ඔක්කොම එක වගේ ඒ කාලේ තිබෙන දෘෂ්ටි. මේ හතරක් හතරක් කියලා මේ අටක් පෙන්නුවට මීට වඩා තිබුණ වෙන්නත් පුළුවන්. කොහොමද මෙතන පෙන්වන්නේ මේ හතරක් විදියට අරගෙන කාරණා අටක් තමයි පෙන්වන්නේ ශාස්ත්‍රවරු අට දෙනෙක් ගැන. ඉතින් මේවා මීට වඩා වෙනස් ඒවාත් තිබුණා වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ සාකච්ඡාවට අරගෙන තියෙන්නේ මේ කාරණා ටික. ඉතින් ඊට පස්සේ සඳක අහනවා ආනන්ද සාන්නහන්සේගෙන් යම් සසුනක ගෝලියෝ මේ ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවේ ඉන්නවා, එහෙම නැත්නම් ඒකාන්තයෙන් මේ ගුරුවරයාට ශ්‍රද්ධාව ඇතුව ගුරුවරයා කියන දේ පිළි අරගෙන ඒ කියන විදියට පිළිවෙත් සම්පාදනයේ යෙදෙන කුසල ධර්ම සම්පාදනයේ යෙදෙන යම්කිසි ශාස්ත්‍රවරයෙගේ ඉගැන්වීමක් තියෙනවා. ඒ සඳහා ගෝලය යොමු වෙන යම්කිසි ශාස්ත්‍රවරයෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ තියෙන මොන වගේ වාදයක්ද, මොන වගේ ඉගැන්වීමක්ද කියලා සඳක අහනු ආනන්ද සාමණේරගේ. ඉතින් මේ නොකියා අහන්නේ භාගතුන් වහන්සේගේ ඉගැන්වීම මොකද්ද කියලා, මේ අනිත් කියපු දේවල් වලට සාපේක්ෂව, මේ කලින් කියපු අට දෙනාගේ ඉගැන්වීම වලට සාපේක්ෂව මොකද කොහොමද වෙනස් වෙන්නේ භාගතුන් වහන්සේගේ ඉගැන්වීම. ඉතින් ආනන්ද සාමණේරහන්සේ ඔන්න මේ ප්‍රතිපදාව ටිකෙන් ටික කියලා දෙන්න පටන් ගන්නවා. ඉතින් එතන ආරම්භයේ තියෙන්නේ මේ යම්කිසි කුලපුත්‍රෙක්, එහෙම නැත්නම් මේ අඹදරුවෝ එක්ක හෝ නැතුව හෝ මේ පැවිදි වෙලා නැතුව සීලයක පිහිටලා නැතුව සීලයක සමාදන් වෙලා නැතුව ඉන්න කෙනෙක් මේ ධර්මය අහලා මේක සුදුසුයි කියලා තේරිලා Tamanට උත්සාහවත් වෙන්න වටිනවා කියලා තේරිලා ඒ වගේම මේ ගිහි ගෙදර ඉන්නකොට බොහොම සම්බාධයන් තියෙනවා, වගකීම් තියෙනවා, කරදර තියෙනවා. ඉතින් මේවත් එක්ක කෙලෙස් උපදිනවා. සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ, මේ කෙලෙස් වලට පතයක් කෙලෙස් ඇති වෙන්න බොහෝ හේතු තියෙනවා ගිහි ගෙදර ඉන්නකොට. ඉතින් පැවිද්ද බොහෝම නිදහස්, එහෙම වගකීම් ආදී මේ දේවල් මේ කර යුතුයි කියලා එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. අපිට තනි වෙන්න පුළුවන් පැවිදි වුණාම. ඉතින් හරියට අභ්‍යවකාශයක් වගේ Tamanට ඕන විදිහට ඉන්න පුළුවන්. හරිම නිදහස් අහස වගේ තැනක් කියලා තේරුම් අරගෙන ඔන්නේ කෙනා එනෝ පැවිදි වෙන්න, පැවිද්ද ඇවිල්ලා ඉල්ලා සිටිනෝ. මොකක් කියලාට එන පැවිද්ද ඉල්ලා සිටිනෝ. එතකොට ඒ ගුරුවරයා, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ මේ කෙනා සීලයක පිහිටිනෝ. ඒකත් භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ මුලින් පනවපු එකක් නෙවෙයි, මේ පසු කාලීනව පනවපු එකක්. ඒක තේරෙනවා සාමාන්‍යයෙන් ඒ කාලේ තිබ්බ සම්ප්‍රදායට අනුව මිනිස්සු දැනගෙන හිටියා පැවිදි වෙනකොට මෙහෙමයි මේ ටික. සාමාන්‍යයෙන් පැවිදි ඒ ආකල්පයක් එක සත්‍ය සෙවන ආකල්පයත් එක්ක කෙනෙක් ආවම බුද්ධ කාලේ මෙහෙම පැවිද්දක් කියලා, මෙහෙම බුද්ධාගමක් තිබුණ නැහැනේ. එතකොට ශ්‍රමණ කියන දේ තිබ්බේ. එතකොට ශ්‍රමණයෝ ගොඩාක් සාසන එක එක සාසන තිබ්බා. නමුත් සමස්තයක් වශයෙන් හැම සාසනෙම මේ සීලය කියන එක බුද්ධ කාලේ තිබිලා තියෙන ඔය දෘෂ්ටි ගත ශාසන ඇරුනම බොහෝ දැඩි, ඒ කියන්නේ උච්ඡේදවාදී, සාස්වතවාදී ආදී දෘෂ්ටි වශයෙන් පැමිණලා තිබ්බ ශාසන ඇරුනම අනිත් ඒවා සමස්තයක් වශයෙන් මේ ශ්‍රමණියෝ පින්ඩපාතයෙන් ඉන්නව අය ආදී වශයෙන් ඒ සාමාන්‍ය වශයෙන් එහෙම සීලයක් තිබ්බා. එතකොට ඒ අය සාමාන්‍යයෙන් දන්නවා ඒ වගේම හොඳ නරක කියන දේ, මේ දේ හොඳයි මේ වගේ, මේ දේ නරකයි කියන දේ. ශ්‍රමණයෙක් වශයෙන් මම මේ දේ නොකළ යුතුයි, මේ දේ කළ යුතුයි කියන එක යම් අදහසක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේත් පෙන්නලා දෙනෝ මේ චූල සීලය, මධ්‍යම සීලය, මහා සීලය ආදී වශයෙන් පෙන්නලා දෙනෝ මෙන්න මේ ටික කරන්න සුදුසුයි, මේ ටික සුදුසු නෑ, මේ ටික නොකර ඉන්න කියලා යම් වෙදකින් කියලා දෙනවා. එතකොට අන්නේ සීලයක පිහිටලා ඒ අපි අර ගිහි දේ නොකරපු කරපු දේවල් නොකර ඉන්නකොට ඒ හරහා අපිට වීතික්‍රමණය නොකිරීම හරහා අපේ ඇතුලේ අර පරණ හුරු ඇවිල්ලා, එහෙම නැත්නම් අපේ කාමයට තියෙන ආසාව නැති වෙලා නැහැ. ඒක වීතික්‍රමණය නොගිහි ගේ ඉන්නකොට වගේ වීතික්‍රමණය නොකරට මේ කැමැත්ත නැති වෙලා නැහැ, ඒ හුරුව නැති වෙලා නැහැ අපේ ඇතුලේ. ඉතින් එතකොට අන්නේ ටික හෝගාල ඇතුලේ එන්න ගන්නවා. ඒක අපි ටිකෙන් ටික සතිමත් වෙනකොට, සතිමත් නූනත් මේ ටික ඕගාල ඇතුලේ ගොඩ දාන්න ගන්නකොට ඒ කෙනාට තේරෙන්න ගන්නවා. එතකොට ඔන්න භාගතුන් වහන්සේ පෙන්නල දෙනවා ඕක ওই විදියටම එහෙම සීලයක් විතරක් රැකගෙන හිටියොත් මේක කරන්න අමාරුයි. ඒක නිසා ටිකක් සතිමත් වෙලා ඒ දේවල් වලට ඒ සතිමත් වෙන්න යම් කිසි ක්‍රමවේද ටිකක් තියෙනවා. ඒක අපිට මොකක් හරි කයේ තියෙන ඕනම අරමුණක් අරගෙන ඒකට සතිමත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර අරමුණක් අරගෙන සතිමත් වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දුරට කයේ අරමුණක ওই මනස ඇදලා බැඳලා ගන්න රාගයේ අනුශේ වශයෙන් ක්‍රියාත්මක වෙන. එහෙම නැත්නම් අපිට කයේ අරමුණකට හිත තියුවම විශේෂ කැමැත්තක් ඇති වෙන දෙයක් කය ඇතුලේ නැහැ ඒ අරමුණ වල. එහෙම නැත්නම් ආනාපානෙට හිත තියුවම ආනාපාන දිහා බලනකොට අපිට ඒකට විශේෂ කැමැත්තක් ඇති වෙන්නේ නැහනේ. ඒ වගේම ආනාපාන දිහා බලන් හිටියට ඒකට ද්වේෂයක්. ඒක දිහා බැලුව පමණින් ඒකට අකමැත්ත ද්වේෂයක් ඇති වෙන ස්වභාවයක් නැහනේ. ඒක නිසා ඒකේ ද්වේෂානුසය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. රාගානුසය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ උපේක්ෂා සහගත අරමුණක් අරගෙන ඒක දිහා නැවත නැවත බලන්න කියනෝ. ඒකත් එක්ක එළඹ ඉන්න උත්සාහවත් වෙන්න කියනෝ. ඉතින් මේක දිහා බලන් ඉන්නකොටම සිද්ධ වෙන්නේ ඊම බලන් ඉන්න බෑ. මනසේ ස්වභාවය තමයි ඒ කර්මුණක එහෙම එක දිගට ඉන්න කැමති නැහැ. ඒක තමයි මනසේ ස්වභාවය. ඒක තමයි අපේ මේ මැෂින් එක හැදිලා තියෙන්නේ. එහෙම ඒ කර්මුණක හිටියොත් එහෙම සාමාන්‍ය මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න බෑ. ඉතින් ඒක නිසා ඒක හැදිලම තියෙන්නේ අරමුණෙන් අරමුණට ඊළඟ අවස්ථාවේ ප්‍රකට වෙන අරමුණට අවධානය යොමු වෙන විදියට මනස හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට අපි ඒ විදියට යන්න දෙන්නෙම නැතුව ඒක නවත්තනව නෙවෙයි. නමුත් ඒ ස්වභාවය තේරුම් ගන්න අපි කරන්නේ මුලින් ওই වගේ කයේ විශේෂ හිත ඇදලා ගන්න හෝ හිත ප්‍රතික්ෂේප කරන්නේ නැති උපේක්ෂා සහගත අරමුණක් අරගෙන ඒකේ ඉන්න උත්සාහවත් වෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට හොඳට තේරෙනවා මේකට සාපේක්ෂව හිත පිටපයින්නවා කියලා. අපි එහෙම බලන් හිටියේ නැත්නම් එහෙම විශේෂ අරමුණක් තෝරලා එහෙම උපේක්ෂා සහගත අරමුණක් තෝරලා එහෙම නැත්නම් අපිට නිතර නිතර එළඹ වාසය කරන්න පුළුවන් නොමිලේ ලැබෙන අරමුණක් තෝරලා ඒක දිහා බලන් ඉන්න උත්සාහවත් උනේ නැත්නම් ඒකෙන් පිට යනකොට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි එහෙම විශේෂ කර්මණත්ව වල බලන් හිටියේ නැත්නම් මේ අරමුණෙන් අරමුණ පැනපැන යනවා කියන එක අපිට විශේෂ අවධානයක් යොමු වෙලා ඒක තේරෙන්නේ නැහැ. අපි ඔහේ එක දිගට යන්න ගන්නෝ ඒ ගැන කිසිම අවධානයක් නැතුව ඒ ගැන කිසිම දැනුවත්භාවයක් නැතුව එකින් එක පැනපැන යන්න ගන්නෝ ඒක ඔහේ යන ස්වභාවයට සිද්ධ වෙන්න ඇතියෝ. ඉතින් ඒක නිසායි අපි මේ විශේෂ අරමුණක් තෝරලා ආරම්භයේදී එක අරමුණක් තෝරලා ඒක දිහාම බලන් ඉන්න උත්සාහවත් වෙන. ඒක හැමෝටම අත්‍යවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනාට මේක සිද්ධ වෙන විදිය තමයි අපි එහෙම කයේ අරමුණක් තෝරලා ඒක දැන් ඔය මේ සෙන් බුද්ධාගමෙන් බාහිර අරමුණුත් ගන්නවා. බාහිර සද්දයක්, බාහිර රූපයක්, ඕනම දෙයක් අරගෙන ඒකට සතිමත් වෙනවා. සතිමත් වෙනකොට අර අරමුණේ ඉන්න එකට සාපේක්ෂව සතියට සාපේක්ෂව අසතිය. එහෙම නැත්නම් ඒ අරමුණට සතිමත් වෙලා ඉනකොට ඒකෙන් පිට පනිනකොටම තේරෙන්න ගන්න ඔන්න පිට පැන්නා කියලා. එහෙම නැත්නම් පිට පැනලා ටිකක් වෙලා ඉන්නකොට තේරෙන්න ගන්න ඔන්න දැන් මේ ඉන්නේ ඉන්න සුදුසු තැන නෙවෙයි බාහිරයක කියලා. තමන්ගේ ගෝචර ස්ථානය නෙවෙයි මේ ඉන්නේ අගෝචර ස්ථානය කියලා යාට තේරෙන්න ගන්නවා. එතකොට ඒ තේරුණාට පස්සේ ඒ දැනුවත් වුණාට පස්සේ දැනුවත්භාවයේ වෙනසක් නැහැ. අපි අරමුණට දැනුවත් වෙනවාය නැත්නම් මේ බාහිර අරමුණට ගිහිල්ලා මේ වෙන අරමුණක තමන් අගෝචර ස්ථානයක ඉන්නෝ ඒ අගෝචර ස්ථානයේ තමන් දැනගෙන ඉන්නවාය කියන එකේ දැනුවත්භාවයේ එහෙම කිසිම වෙනසක් නැහැ. එතකොට දැන් තමන් අරමුණේ ඉන්නකොට දැනුවත් වෙලා හිටියා යම් විදියකින් අසතිමත් වෙලා අමතක වෙලා අරමුණෙන් බාහිර දැන් වෙන අරමුණකට ගියා. ගිහලා ඒ අරමුණට විශේෂ කැමැත්තක් තියෙන නිසා හෝ ඒ අරමුණට විශේෂ අකමැත්තක් තියෙන නිසා වෙන්න පුළුවන් බාහිර අරමුණට ගියා. දැන් ඒ බාහිර අරමුණේ ඉන්නකොට දැන් ඔන්න දැනගන්න එක සැරේට මම මේ ඉන්නේ වෙන තැනක ඉන්න තමන් තීරණය කරපු තැන නෙවෙයි, ගෝචර ස්ථානය නෙවෙයි, අගෝචර ස්ථානය හැබැයි දන්නු. එතකොට ඒ අරමුණේ ඉන්නකොට දැනගන්න ස්වභාවය, බාහිර අරමුණට ගිහිල්ලා ඒ අරමුණේ ඉන්නකොට තමන් දැනගන්න දැනුවත් භාවයේ ඒ දෙකේ කිසිම වෙනසක් නැහැ. ඒ දැනුවත් භාවය කොහොමත් පිරිසිදුයි. ඔය කෙලෙස් ඇති වෙන්නේ අර බාහිර අරමුණේ අපේ ඒ ඒ දැනුවත් භාවයේ නෙවෙයි, ඊට පිට පොත්තේ. ඉතින් ඒ බාහිර අරමුණත් එක්ක ඉන්නකොට ඒ හරහා කෙලෙස් ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඒකට සිත බැඳෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අරමුණ ප්‍රතික්ෂේප කරන්න යොමු වෙන්න පුළුවන්. හිත බැඳුනොත් ඒ හරහා රාගානුසය ක්‍රියාත්මක වෙන්න පුළුවන්, රාගය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔන්න එතකොට කෙලෙස් ඇති වෙනවා. අපිට දැනුවත් භාවයේ නැති වෙලා ගිහින් ඒකත් එක්ක ඇදිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරොත් ඒ හරහා ද්වේෂය ඇති වෙන්න පුළුවන්. නොදකින් නොපතන් කියලා ප්‍රතික්ෂේප කරගමං වෙන්නේ. මේක යටින් අකමැත්ත ද්වේෂය ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට නමුත් මේ දැනුවත් භාවය අර දැනගන්න මොහොතේ අරමුණෙන් පිට අරමුණකට ගිහිල්ලා තමන් මේ ඉන්න බාහිර අරමුණ කියලා දැනගන්න මොහොතේ එහෙම රාගයක් හෝ දේශයක් එහෙම එකක් නැහැ ඒ දැනුවත් භාවයේ. එතකොට අන්නේ දැනුවත් භාවයෙන් දැනගන්න පුළුවන් තමන්ට තමන් ඉන්නේ මේ නුසුදුසු තැනක කියලා. අන්නේ ඒක දැනගත්තම තමන්ට චොයිස් එකක් එනවා, තමන්ට තීරණයක් ගන්න හැකියාවක් එනවා, තමන්ට ස්පාසුවක් එනවා නැවත අර අරමුණට යන්න. එහෙම නැත්තම් මේ ඉන්න තැන බාහිර අරමුණත් එක්ක ඉන්න. ඒක තමන්ට ඕනම මිනිස්සෙට එන තියෙන හැකියාවක්. එක්කෝ ඒ බාහිර අරමුණත් එක්ක එහෙම ඉන්නත් පුළුවන්, එහෙම නැත්තම් තමන්ගේ මේ තෝරගත්ත තමන්ගේ කයත් තියෙනවා, තමන් තෝරගත්ත අරමුණක් තියෙනවා, ඒකට නැවතෙන්න පුළුවන්. ඒක අපි හැමෝටම තියෙන හැකියාවක්. ඒ හැකියාව පාවිච්චි කරලා, ඒ මනුස්සකම පාවිච්චි කරලා නැවත අපේ කයට එන්න පුළුවන්. ඉතින් මේක භාගතුන් වහන්සේ විස්තර කරනවා. සෝ පච්චාබත්තං පිණ්ඩපාත පටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උප්පට්ඨ පෙත්වා සෝ අභිජ්ජං ලෝකේ පහාය විගතා විජ්ජේන චේතසා විහෙරති අභිජ්ජාය චිත්තං පරිසෝදේති. ඉතින් මේ අපි උපේක්ෂාරමණක ওই වගේ ඉන්නකොට, කයත් එක්ක ඉන්නකොට අභිජ්ජාව නිසා, එහෙම නැත්නම් කැමැත්ත නිසා, මේ කයට සාපේක්ෂව බාහිර අරමුණකට බොහෝ වෙලාවට යම්කිසි කැමැත්තක් නිසා වෙන්න පුළුවන්, අකමැත්තක් නිසා වෙන්න පුළුවන්. එතකොට මෙතන විස්තර ගැන කැමැත්ත ගැන, කැමැත්තක් ඇති වෙලා බාහිර අරමුණකට පනිනෝ. පැන්නම ඒක ගැන දැනුවත් වෙලා නැවත අපේ අර උපේක්ෂාමට, එහෙම නැත්නම් කයට අරගෙනෙනෝ. ඔන්න ඒ ව්‍යායාමේ, ඔන්න ඕකෙදි තමයි මෙන්න මේ කාරණේ සිද්ධ වෙන්නේ. බාහිර අරමුණට පනිනවා, නැවත අපිට අවස්ථාවක් වෙනව දැනගන්න. මම මේ ඉන්නේ බාහිර අරමුණක, මේක කැමැත්ත නිසා ගියා වෙන්න පුළුවන්. දැනගෙන සතිමත් වෙලා නැවත කයට එනවා. ඒ අන්නේ හිත කැමැත්ත තියෙද්දි, හිත කැමැති බාහිර අරමුණත් එක්ක ඉන්න, ඒකේ රාගය තියෙනවා, ඒකට අපි කැමැති, ඒක අපි කැමැති අරමුණක්, ඒක අතහැරලා මේ ආනාපානට එන්නේ කිසිම හේතුවක් නැහැ. අපිට මේ ප්‍රතිපදාව යන්න තියෙන ඌමනාව ඇරෙන්න, ආනාපානෙට ආවයි කියලා කිසිම රසයක් නැහැ ඒකේ. ඒකේ අපේ හිත ඇද බැඳ ගන්න, අපිට මොකක් හරි ලැබෙනවයි කියලා එහෙම දෙයක්වත් නැහැ. ඌකේ හිටියත් වෙන්න එපා වෙන එක. ඒත් අපි තීරණය කළ මේ ප්‍රතිපදාව නිසා, මේක උත්සාහවත් වෙන්න ඕන නිසා, අර හිත අඬා වැටෙදි හිත කැමැති අතන ඉන්න, හිත කැමැති ඒ බාහිර අරමුණේ ඉන්න, ඒක ඉන්නකොට සතුටක් තියෙන්න පුළුවන්. ඒක අතහැරලා අපි මේකට එන එක ව්‍යායාමයක්. ඉතින් මෙන්න මේ ව්‍යායාමෙ සිද්ධ වෙද්දී අපිට හැකියාව ලැබෙනවා ටිකෙන් ටික මේ මනසේ කැමැත්ත තියෙද්දි, යම්කිසි දෙයකට රාගය තියෙද්දි, ආසාව තියෙද්දි, කැමැත්ත තියෙද්දි, ඒක පැත්තකින් තියලා මනසේ උමනාව, ඒකත් එක්ක ඉන්නේ උමනාව දැක දැක හිත අඬා වැටෙද්දි, හිත කෑ ගහද්දි, අපි මේ කිසිම රහක් නැති කිසිම දෙයක් බලන් හිටියා කියලා කිසිම දෙයක් මෙලෝ දෙයක් ලැබෙන්නේ නැති මේ එපා කරවන අරමුණට නැවත අරගෙන එනෝ කයට නැවත අරගෙන එනෝ. ඉතින් මේක තමයි සෝ අභිජ්ජන් ලෝකේ පහය විගතාභිජ්ජේන චේතසා විහෙරති. ඉතින් මේ නැවත ගෙනන්න ආනාපානේ ඉන්නකම් එතන අභිජ්ජාවක් නැහැ. එතන විශේෂ කැමැත්තක් ඇති වෙන දෙයක් නැහැ. ඉන්න තාක්කල් විගතාභිජ්ජේන චේතසා මේ අභිජ්ජාවෙන් තොරව වාසය කරනවා. ඊට පස්සේ එහෙම දිගටම ඉන්න එහෙම අවශ්‍යතාවය යන මනසේ ස්වභාවය එහෙම කැමැත්තක් ආමේ කැමැති අරමුණකට පයින්නෝ අපි ඒක දකිනෝ. පැනලා දැක්කට පස්සේ නැවත ඒක පැත්තකින් තියලා ඒකට ඒකත් එක්ක එහෙමම යන්න අයිනෝ නෙවෙයි ඒක දැනගෙන නැවත අපේ කයට හිත අරගෙන එනවා. ඉතින් මං හිතන්නේ අපි දැන් පැය භාගයක් විතර ධර්මදේශනා වේදුණ මං හිතන්නේ අපිට ප්‍රශ්නක් තියෙන නිසා ඒ වගේම මෙතන ඉන්න අයටත් මේ ගැටලු ඇති විසඳ ගන්න ඒක නිසා අපි දැන් දේශනාව නවත්තලා ලොකු සාන්නාතෙත් වැඩම කරලා ඉන්නවා. මම ලොකු සාන්නාතෙට මතක් කරලා එන්නම් මේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්න එතෙන් මේ එකට වැඩම කරන්න කියලා.